කර්මස්ථානයක් වැඩිවීමට පෙර සූදානම් වෙන ආකාරයේ චිත්ත ඒකාග්‍රතාවය සරසා ගැනීම පහසු මඟක් මොකද්ද කියලා මේ අහන්නේ. දැන් මේක මගේ කීප වතාවක් විග්‍රහ කරලා තියෙනවා. අපි දැන් ඔය සඳහන් කරලා තියෙන පොත්වල සම්පූර්ණ විග්‍රහ කරලා තියෙනවා පළමුව සකස් විය යුතු ආකාරය. මොදල පැහැදිලිව පොත් බලාගහම මේකේ දවල් නියම ගාක් විග්‍රහ කරලා තියෙන දේවල් විග්‍රහ කරලා තියෙනවා සම්පූර්ණම මූලික වශයෙන් චිත්ත ප්‍රසාදයක් ඇති කරගත යුතු ආකාරය. බුදුබණක් අහලා මූලික වශයෙන් අහපු කෙනෙකුට ඒ තුළින් ලැබෙන යථාභෝධයෙන් බුද්ධ ගෞරවය ඇති වෙලා ධර්ම ගෞරවය සංඝ ගෞරවය ඇති වෙලා ඒ ඇති වෙන චිත්ත ප්‍රසාදය මුල් වෙන්න ඕනේ. ඒ චිත්ත ප්‍රසාදය මුල් වෙලා ආවට පස්සේ ඊට අනුකූලව කටයුතු කරනකොට ඔය කියන විදිහට විතරාගී විතදෝසී විතමෝහි උතුමන් කෙරෙහි උතුම් ගුණ කෙරෙහි වැදෙන කෙනාගේ මනස ඉස්සෙල්ලා කිව්ව ආකාරයෙන් සාන්ත වෙනවා. කම්පාව අතුරු වෙලා යනවා. අනේ ඒ කෙනාට හරි ලේසියි මේ චිත්ත ඒකාග්‍රතාවය වෙනවා. කර්මස්ථානයේ වඩනකොට කිසි අපහසුාවක් නැහැ. එතෙන්ද පස්සේ නේද සැකසහිත හිතකින් කර්මස්ථානය කොච්චර බලන්න කියලා හරියන්නේ නැහැ. බුදුන් කෙරෙහි දහම් කෙරෙහි සමුන් කෙරෙහි විශ්වාසය ඇති වෙන්න ඕනේ. ඒක නිකම් විශ්වාසයක් කිව්වල ඇති වෙන්නේ නැද්ද? ඒ ධර්මය අහලා ධර්මයේ සත්‍යතාවයේ දැකලා න්‍යාය ධර්මයේ තේරුම් අරගෙන මෙවඳු උත්තරීතර මහා ඥානයක් නැතුව කොහොමද මේක මතු කරලා දෙන්නේ? මට ඥානීයට ගෝචරයි. අන්න ඒ සත්‍යෙට තමයි වැටහිමෙන්න ඕනේ කවදා හරි බණහාරු. ඒ ධර්මයේ ඥාන ගෝචර වෙනවා. ඒසත් ඥානය ඇති පුද්ගලයාට ඥාන ගෝචර වෙනවා. ඒක න්‍යාය ධර්මයේ තේරෙනවා. ඒකේ තියෙන අති දුර්ලභ බව කෙනෙක් දේශනා කරන්නේ මෙහෙම දේශනා කරන්නේ කවුද? මෙච්චර කලණම් අපි අහපු දේශනාවල එහෙම දේශනාවක් දැක්කේ නැහැ, ඇහුවේ නැහැ. අපිට මේක ඇත්තයි කියලා තේරුම් ගන්න වැටහියන තියෙන දේශනා ක්‍රමයක් තියෙනවා මේ බුදුදහම තුලයි. ඒක දකිනවා. එහෙනම් ඒතකොට මේ ධර්මයේ දේශනා කරන සංඝයා කෙරෙහි පැහැදෙනවා. මේ සංඝයාට කොයිද මේ ධර්ම? ඒගොල්ලන්ගේ නිස්පාදනයක්ද? නැහැ, බුදුරජාණන් වහන්සේගේ ධර්මයි. එහෙනම් මේ ධර්මයේ දේශනා කරන මූලික මහා ඥානවන්තයා ඒකාන්තයෙන්ම සමාකරන්න පුළුවන් කෙනෙක් නැහැ නේද? අසම සමා කියන්නේ ඇත්තට. මේ ආකාරයෙන් හේතුඵල ඥාය දැක දැක චිත්ත ප්‍රහාදය ඇති වෙන බුදුන් කෙරෙහි. ධර්මයේ කෙරෙහි සංගයා කෙරෙහි. මෙන්න මෙහෙම ඇති වෙනකොට මේ බුද්ධිලන් මේ ඊට වැඩි වටිනා දෙයක් ලෝකේ නැහැ කියන තරමට හිත වැඩෙනවා. බුද්ධ රත්නයේ, ධර්ම රත්නයේ, සංඝ රත්නයේ වැඩි දෙයක් වටනා මේ ලෝකේ වටිනා එකක් නැහැ කියන මට්ටමට හිත සුද්ධ වෙලා එන්නේ. අන්නේ බුද්ධිලන් චිත්ත ඒකාග්‍රතාවයේ නැගීවට බොහෝ පහදින පසුතලයේ හැදිලා ඉවරයි. අන්නේ එහෙම කෙනාට ඕන වෙන මමත් මේක අත්දකින්න ඕනේ. මේ ඥානකෝචර ධර්මයේ මමත් අනුගමනය කරලා අත්දකින්න ඕනේ කියලා අදහසක් එනවා. අන්නේ අදහස ආපු කෙනා ඒ වගේ බහිනවල බලාගෙන ඉඳි හිත වැඩිලා තමන්ට අත්දැකීම ලැබෙනවා. ඒ ක්‍රමින් ඥාන මාර්ගඵල ලැබීමට හේතු වාසනා පූර්ණ වෙන ක්‍රමයි. ඉතින් මූලික වශයෙන් කරන්න තියෙන ඔය ඉතින් මුගලන් මහරහතන් වහන්සේ දෙවියන් හමු වෙන්න ගිය අවස්ථා කීපයක් ගැන පෙන්නනවා. ඒ හැම අවස්ථාවකම දුන්න උපදේශ මොකද්ද? බුදුන් කෙරෙහි චිත්ත ප්‍රහාදය හදා ගන්නා, ධර්මයේ කෙරෙහි චිත්ත ප්‍රහාදය ඇති කරගන්න, සංඝයා කෙරෙහි චිත්ත ප්‍රහාදය ඇති කරගන්න. ඒකමයි දේශනා කළේ. ගිය හැම අවතාවකම. ඉතින් ඉති මුලින් පටන් ගන්න අවගුණ ගාථාව, දහම් ගුණ ගාථාව, නව ගුණ ගාථාව වලින් පෙන්නලා මේ ගුණ පෙන්නලා මෙබඳු ගුණ ඇති බුද්ධ රත්නය කෙරෙහි, ධර්ම රත්නය කෙරෙහි, සංඝ රත්නය කෙරෙහි නිතර චිත්ත ප්‍රහාදය ඇති කරගන්න දෙවියන් උපදෙස් දුන්නා. ඉතින් ඒ උපදේශ පිට තමයි දේවතාවෝ බොහොම චිත්ත ප්‍රහාදයෙන් යුතුව බුදුන් කෙරෙහි, දහම් කෙරෙහි, සංඝ කෙරෙහි චිත්ත ප්‍රහාදය ඇති කරගන්නේ. පුද්ගල විවේචනයේදී කියන්නේ බුදු ගුණ, දහම් ගුණ, හරු ගුණ කොච්චර වටිනවද? ඒ ගුණ මාත්‍රයක් හරි අන්තරක තියෙනවා නම් ඒ මාත්‍රයට කොච්චර සංවරත්වය අපේනවද? අනේ මේ ගුණත් මේ පූර්ණ යතුරු නම් ඒ සංගයව හන්දේ කොහොම කෙනෙක් වෙයි? මෙහෙමයි දකින්නේ. අන්න යන හැටි, අන්න එන හැටි, අන්න වලකිට බලන හැටි එහෙම නෙමෙයි දැකියේ. මොනවා හරි ගුණ මාත්‍රයක් පේනවා ළඟේ සංගයාවේ. සිවුර දාගෙන ඉන්න කෙනෙක්ගේ අවුත්තක් පේනවා. අනික ඔක්කොම අභ්‍යන්තරික ගුණ කංගල ගොඩක් තිබුණා. ජීවනයේ පරිභෝග කරන පුද්ගලයාගෙත් වෙනසක් පේන තියෙනවා. ಗುಣ මාත්‍රයක වෙනසක් පේනවා නම්, විශේෂයක් පේනවා නම්, අනේ මුන්නහසීල අනන්ත ගුණී යුක්ත වෙනවා නම් කොහොම වෙයි? අපිට කෙබඳුයි දකින්න පුළුවන්. එහෙනම් මුන්නහසීල කෙබඳු සාන්තියට පත්වෙච්ච උත්තරී. ඒ උත්තරීතර සංගලප්තිය අපිට දකින්න පුළුවන් එහෙම හිටියන්. අන්න එහෙම චිත්ත ප්‍රහාදය ඇති කරගන්නවා. ඒතර පුද්ගල විවේචනයක් නෑ. ಗುಣ ක්‍රෙහිමයි පැහැදෙන්නේ. අන්න ඒ ක්‍රමයට පැහැදෙන්න තමයි මේ මාර්ගය සමන්ත මේ සකස් වෙලායි. මේ අපි දකින්න ඕනේ ඒ ක්‍රමය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සත්පුරුෂයාගේ ගතියක් තියෙනවා. අසත්පුරුෂ ගති 99ක් අතර එක සත්පුරුෂ එක ගුණයක් දැක්කෝ. ඒ බුද්ධිලා ඒක ඔප්නා කරගන්න. ඒ ගුණේ විතර සීල් කරනවා. ඒක සත්පුරුෂ ගුණය. අසත්පුරුෂයාගේ ගතියක් තියෙනවා. සත්පුරුෂ ගුණ 99ක් තුල අසත්පුරුෂ ගති එකක් දැක්කත් 99ම පැත්තක දාලා ඒක විවේචනය කරනවා. මේක අසත්පුරුෂ ලක්ෂණය. අසත්පුරුෂයාට කවදාවත් නිවන් මාර්ග පලන්න බැහැ. ඉතින් ඒ නිසා අපි හැම වෙලේම බලන්න ඕනේ. අංශු මාත්‍රයෙන් හෝ දකින්න එක ಗುಣ මාත්‍රයක් තිබුණා. ඒක කොච්චර වටිනවද? ඒ අනුසාරයෙන් මනින්න ඕනේ. මේ පූර්ණ දහිතන කොහොමද? කොච්චර ශ්‍රේෂ්ඨද? එහෙම චිත්ත ප්‍රහාදී ඇති කරන්න ඕන. අනේ උන්වහන්සේලාට ඒ උත්තරීතරත්වයටපත් වෙන මගේ පෑදීවා. මලත් යහපත දකින්න ලැබීවා. මලත් මේ මගලු ගමනේ කරන්න ලැබීවා. මේ ආකාරයෙන් අදහස් ගන්නකොට කිසි කෙනෙක් විවේචනය කුදු නැහැ. තමන්ගේ චිත්ත ප්‍රහාදීට බාධාවක් නැහැ. මෙන්න මේ ක්‍රමයේ අනුගමනය කරන්න පුරුදු වෙන්න ඕන. ඉතින් මේ වගේ මුලයි ධම්ම සකස් කරගත්තේ නැංගල් ලොකු අමාරුවක් ඇති. මොකද අපි හිත පුරුදු කළොත් එහෙම හැමතැනම තියෙන අලුපාලු ගන්න ಗುಣ දොස් විවේචනයකට ගියොත් එහෙම කවදාවත් දිනන්න හම්බ වෙන්නේ නැහැ. පැහැදිලිව මේ දෙයක් තමයි එහෙමයි අනාගතය අපි දකිනවා. ඉදිරි කාලයේ බලනකොට පිස්සා වාගේලා මැරෙනවා. අන්තිම කාලේ නිකන් ලැබීමක් ලැබලා සුදස් වෙලා නැහැ. ඒ විවේචන පුද්ගලයන්ගේ අවසානය එහෙමයි. ඒක දකින්නම තියෙන අත්දැකීම. නැති විවේචනේ නෙමෙයි දකින්න ඕනි. ಗುಣ මාත්‍රයක් තියෙන ಗುಣ මාත්‍රයේ මෙච්චර ප්‍රසාදයක් ඇති වෙනවා. මහා ගුණඛන්දේ කොහොම ඇති වෙන්නේ? අපිට කවදා හරි දකින්න තිබුණා නම් අනුගමනය කරලා තිබුණා නම් ඒ උත්තරීතර ගුණේ මමත් අංශු මාත්‍රයේ වර්ධනය කර ගන්න ඕනි. අන්න ඒතකොට කිසිම කෙනෙකු විවේචනයක් නැහැ. ගුණේට බාධකයක් වීමක් නැහැ. ගුණවතෙක් හැඟවුණු ගුණ අපි දකින්න ඇති පැත්තක් තියෙනවා. සමහර වෙලාවට වාග්මින් කියන එකක් දැකලා තමන් වැරදි ආකාරයෙන් විදික්ෂා කරලා අලු දහස් කරලා තියෙන හැඟවුණු ගුණ වල පහර කරලා දුස්තිලිය කියලා වයින්න පුළුවන්. ඒතර වැන්නේ මොකේද? අර මහා හැඟවුණු මහා ගුණස්කන්ධයක් තිබුණ කෙනෙකුට වැන්න නම් විශාල උපවාදයකට නැගෙන අපි දකින්න ඇති වෙයි. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් විවේචනය නෙමෙයි කරන්න ඕනි. සමා යටින් සමාගේ උරස ගන්න. දේශනාවක් කරලා තිබුණා. මුළු දේශනාවම හැමතැනම අහුමුළු හොයන්නේ නෙමෙයි පිළි. ඒ දේශනාව හොඳ බලා තේරු වලින් සවන් දීලා. ඒකලි සමන්ද ගත හැකි ප්‍රඥා ගෝචර ඥාන ගෝචර යමක් කියුණා නම්. ඒක වැදගත් නම් ඊට ගන්නවා කියලා ඊට ගන්න. හිත වික්ෂිප්ත කරවන්න කලකිරවන්න යම් කිසි වචන එහෙම කියන්න එපා. උපමාවක් වෙනවා. හොඳට වැහි කාලේ කෙනා උල්පත් හොඳට තියෙනවා. වතුර හිඟයක් නැහැ. නමුත් ඉදෝර කාලයක් එනවා. මහනියන් කාලයක්. ඔය කාලේ ඉන්නකොට වතුර හොයන්නේ දැන් අතර බොහොම අඩු වෙනවා. මහා වතුර වලවල් හිඳිලා හිටන් අඩියට මණ්ඩි බහින. මේ වගේ වෙලාවෙදි මොකද කරන්නේ? ඔය හරක් වැනි සතු ඒ තැන් වල යනකොට ඒකගේ කුරේටට මලගොඩ එවෙනවා. ඌ ගියාට පස්සේ ටික වෙලාවක් යනකොට මලගොඩට වතුර ටිකක් දිරනවා මල වලින් ඉතිවිච්ච වතුර ටික. වතුර පිපාසයෙන් ගිහින් බලනකොට වෙන තැනක වතුර නෑ අර හරක් කුරේ ගහපු තැන ඉතිවිච්ච වතුර ටික පේනවා. දැන් අර මඩටිය පෑදිලා තියෙනවා ටිකක් වෙලා යනකොට දවසක් ඉඳලා යනකොට මඩටිය පෑදිලා. හැබැයි මේක බොණ්ඩ කියව කලත්තන් කියව මඩ බොර වෙලා ඔක්කොම බොර වෙලා යනවා. ඒ නිසා මොකද කරන්නේ? ගොඩකින් වතුර ගන්න ගියත් මේක කැලැත්තේ නේ ඉන්නවා. අත් දෙක බිම තියලා කකුල් දෙක දණ ගහලා හිමීන් සිරුව කර තියලා. අර උඩ තියෙන රොල්ලක් ගන්න බිබලා හිටන් හිමීන් සිරුව පිරිසිදු වතුර ටිකක් පීලා ගන්න පිපාසයේ සංසිඳව ගන්නවා වාගේ. ඔන්න ඔය උපමාව පරිදි බණ අහන්න. සදහා මමා වර්ෂාව වහින්නේ ලෝකලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ. අංග සම්පූර්ණ සුද්ධ ඇති බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න පුළුවන්. මහරහතන් වහන්සේලා වැඩ ඉන්නවා. අධ්‍යක්ෂින් තියෙන උපරිම අධ්‍යක්ෂින් තියෙන අය. උන්වහන්සේලාගෙන් සුද්ධ ධර්මය අහන්න පුළුවන්. ඒ මහා සදහම් අමා වැහි වෙන මහ වැහි කාලේ වාගේ. ඕන තරම් උල්පත් තියෙනවා. පිළිසිදු වතුර තියෙනවා. කල්යන්දයන් නියම් කාලයක් ආවා වගේ තමයි කල්යනකොට ওই ධර්මය වැහිලා ගිහිල්ලා. බොහොම අඩු වෙලා යන කාලේ ධර්මය දකින්න අහන්න බොහොම අඩු වෙනවා. හරියට නියම් කාලයක් ආවම අර ගව කුරේ පිරිච්ච වතුර ටික වාගේ තමයි හම්බ වෙන්නේ. ඒ කාලේ ධර්මය හොයාගන්න කිව්ව ඔය ක්‍රමය. ඉතින් හැමතැනම ධර්මයක් අහනකොට යාම දුක් කියන්නේ යන්නේ ඉතින්. ಗುಣ කියන්නේ යන්නේ ඉතින්. අපිට වැදගත් හරියක් ඉතින් ගන්න තියෙනවා කියලා සාවධානව අහගෙන ඉන්නවා. අහගෙන ඉඳලා සමාගයේ පන්නේට දැහැමි පිළිතුරක් හේතුඵල ඇති පිළිතුරක් ලැබෙනවා. ඒ විලාසෙදි ඒක දරා ගන්න. බලාගෙන ඉතින් හිතිත් කරා. කිව්ව සියල්ලම ගන්න යන්නේ. ඉතින් සියල්ලම ගන්න සුදුසුනා සියල්ලම ගන්න. ඉතින් හැම එකලාවකින්ම අපි දකින්න ඕනේ. අප පච්චත්තන වේදිතබ්බෝ විඤ්ඤෝ කිව ගුණේට අනුකූලව අපි දකින්න ඕනේ. අපිටම විද්‍යාවක් අපේ විද්‍යාවක් තියෙනවා ධම් දැනගැනීමේ නුවණක් අපිට තියෙනවා. ඒ දුවන් නැති අය මේ ඉන්නේ බොහෝ අය 90ක් ඉන්නවා තියෙනවා. දැන් මේ කාලෙත් එහෙමයි ඕන තරම් ඉන්නවා. නමුත් අපි යම් කිසි ධම් දකින්න ක්‍රමේ දන්නේ නැත්නම් අපි විවිධාකාරයෙන් අපේ මනස ක්‍රියාත්මක කරන්නේ නැතුව, බුද්ධිය ක්‍රියාත්මක කරවන්නේ නැතුව අනික් අය පිළිසරණ කර කර බලනවා හරියට බලා කියන කෙනෙක් හොයන්න ඕනේ කියලා. අපි දකින්න ඕනේ කවුරු බණක් කිව්වත් ඒ තුලින් අපිට ගන්න තියෙන මොනවද? ඒ දැනගත යුතු ක්‍රම. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන බුද්ධ විපරිත ධර්ම දේශනා කරන ගෝතමි සූත්‍රය කියන සූත්‍රයක දේශනා කරනවා. ප්‍රජාපති ගෝතමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ යන ස්වාමීන් දැනටමත් මේ විසුණු වහන්සේලා අතර උවහන්සේ දේශනා නොකරපු දහම් නැනා කරපු විපරිත කරලා කතා කරනවා දැනටත්. පස්චිම ජනතාව උවහන්සේ දේශනා කරපුවා සුද්ධත්ව කොහොමද දැනගන්නේ? දැන මෙහෙමයි. හොඳ ප්‍රශ්නයක් මේ කාලේ. ගෞතමී මේක ඉතර ප්‍රශ්නයක් නෙමෙයි. යම් ධම්මයක් අසුරු කරනකොට රාගක් ඡේ වෙන බව, දේසක් ඡේ වෙන බව, මෝහක් ඡේ වෙන බව මනාව වැටහෙනවා නම් ඒවා බුදුදහම. ඒව වෙන්නේ නැත්නම් ඒක ප්‍රතික්ෂේප කරලා අයි කරා. ඒ කියන්නේ සැකේ තන් දෙයක්. ඒක නෙමෙයි මෙයා ගත්තේ. දැන් මේ බුදුදහම හන්දී ධර්මය හොයාගන්න දේ දතුන උපදෙස්. අපි අදත් බලන්න ඕනේ ඒක මේ. කවුරු කොහොම කිව්වා කිව්වත් මේ මාර්ගයේ රාගක් ඡේද හේතු වෙන්නේ කොහොමද? කල්පනා කරලා බලන්න. විවේචනය කරන්න අවශ්‍යයි. තමාක තේරෙනවා නම් රාගක් ඡේද, දේසක් ඡේද, මෝහක් ඡේද ගැලපෙන බව. ඒක අනුගමනය කරනවා. ඒක උද්දේශනාගේ උද්ගල්නාථයේ උද්දේශනා කරලා ඒවා තමයි බුද්ධ දේශනා. ඉතින් මේ මග අනුගමනය කිරීම සැකලතු කළ හැකියි. කරලා සාමික සුඛලිය ලබා ගන්න. ඔය ක්‍රමිට කර ගන්නවා.